අද මම ඕගලන්ට කියලා දෙන්න යන්නේ 10 ශ්‍රේණියේ මේ 5 පාඩම සහ ඒ පාඩමෙන් මීට පෙර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දරුවන්ට ඇවිල්ලා තියෙන ප්‍රශ්න මොනවද කියන එකත් ඉදිරියේදී ඕගොල්ලෝ විභාගෙට ලියද්දි මොන වගේ ප්‍රශ්න ඒවිද අපි කොහොමද ඒවට පිළිතුරු සපයන්නේ කියන ටික තමයි මං අද කියලා දෙන්න සූදානම් වෙන්නේ. එතකොට මං ඔයගලන්ට මේ පොඩ්ඩක් කතා කරන්නම් පාඩමට පිවිසීමට පෙර මේ ජන මාධ්‍ය කියලා කියන්නේ මොකක්ද කියන එක. එතකොට අපි සරල අර්ථයෙන් ජනමාධ්‍ය කියලා කියන්නේ විශාල ජනස්කන්ධයක් දැනුම්වත් කිරීම සඳහා යොදා ගන්නා මාධ්‍යයන්. ප්‍රධාන වශයෙන් මේවා අපි හඳුනා ගන්නවා වර්ග 3ක් යටතේ පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය. මේකත් වර්ග වෙනවා මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය විදිහට. එතකොට මුද්‍රිත මාධ්‍ය යටතට ගැනින්නේ ජනමාධ්‍යවල පුවත්පත, විද්‍යුත් මාධ්‍යවලට ගැනින්නේ ගුවන් විදුලිය හා රූපවාහිනිය කියන දෙක. එතකොට මේ අපේ 5 පාඩමේදී දුවේ පුතේ අපිට තියෙන්නේ මේ කියන ජනමාධ්‍යයන් නියෝජනය කරන විවිධාර්ථයන් මොනවද? ඒවා ග්‍රාහකයින් කොහොමද තේරුම් ගන්න ඕනේ? මෙන්න මේ වගේ කාරණා ටිකක් තමයි මේ පාඩම තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ජනමාධ්‍ය විතරක් නෙවෙයි වර්තමානයේ වෙදී නව මාධ්‍ය, නූතන මාධ්‍ය, මේ සියලුම මාධ්‍යයන් විවිධ වූ මාධ්‍ය ආකෘති නිර්මාණය කරමින් මාධ්‍ය සංදේශ ඇතුළත් කරමින් ඉදිරිපත් කරනවා නොයෙකුත් වැඩසටහන්. එතනදී සමාජය, ආර්ථිකය, ආගම හා සදාචාරය, සෞන්දර්ය යන ඒවා නියෝජනය කරන්නේ කොයි විදිහටද, ඒවට කොයි වගේ ඉඩකඩ ප්‍රමාණයක් මේ ජනමාධ්‍යවල වෙන් වෙලා තියෙනවද කියන කාරණාව තමයි අපි මේ පාඩම තුලදී වැඩි දුරටත් අධ්‍යයනය කරන්නේ. එතකොට දුවේ පුතේ මේ පාඩම තුල ඇත්තටම නැත්තම් සැබවින්ම සැබෑ නියෝජනයක්ද මේ ජනමාධ්‍ය තුල සමාජය ගැන තියෙන්නේ? එහෙමත් නැත්තම් කෘතිම සාවද්‍ය නියෝජනයක්ද කියන එක ග්‍රාහකයාට තේරුම් ගැනීමට අවශ්‍ය දැනුම්වත් කිරීමක් තමයි මේ පාඩම් කොටස තුල අපට අවධානයට ලක් වෙන්නේ. මොකද ගොඩක් වෙලාවට මේ ජනමාධ්‍ය ආයතන විසින් සැබෑවටම සමාජය නියෝජනය කරනවාද කියන එක අද ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳ හොඳින් තේරුම් ගැනීමට ග්‍රාහකයින් හැසිරවීම නැත්තම් ග්‍රාහකයින් දැනුම්වත් කිරීමක් මේ තුල සිද්ධ වෙනවා. අපි මිනිසුන්ගේ නැත්තම් මානවයින්ගේ දෛනික ජීවිත පවත්වාගෙන යාමේදී තොරතුරු සම්පාදනය, අධ්‍යාපනය ලබා දීම, විනෝදාස්වාදය, පෙළඹවීම, සංස්කෘතිය පවත්වාගෙන යාම යන විවිධ සංනිවේදන අරමුණු ඉටු කර ගැනීමට ජනමාධ්‍ය පරිහරණය කරනවා. අපි මේවා මීට කලින් පාඩමේදීත් ඉගෙන ගත්ත සංනිවේදනයේ කාර්යයන් කියලා. එහෙම නැත්නම් අපි කියනවා මේවට සංනිවේදනයේ අරමුණු කියලා. මොනවද ඒ අරමුණු? තොරතුරු සම්පාදනය, අධ්‍යාපනය ලබා දීම, විනෝදාස්වාදය, පෙළඹවීම, සංස්කෘතිය පවත්වාගෙන යාම. එතකොට මෙන්න මේ කියන විවිධ වූ සංනිවේදන අරමුණු ඉටු කර ගැනීමට ජනමාධ්‍ය පරිහරණය කරනවා. ඒ මගින් අපි සමාජය පිළිබඳ දැනුමක් ලබා ගන්නවා. ඒ නිසා ජනමාධ්‍ය මගින් අපට ලබා දෙන සංදේශ ග්‍රහණය කර ගැනීමේදී අප එම නියෝජනය පිළිබඳ හොඳින් දැනුවත් වෙන්න ඕනේ. ඒ නිසා අද මේ පාඩමේදී අපි කතා කරන්නේ මේ ජනමාධ්‍ය නියෝජන අධ්‍යයනය කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියන එක. එතකොට සම්පූර්ණ පාඩමම අපි ගත්තහම දරුවනි අපිට ජනමාධ්‍ය නියෝජන අධ්‍යයනය කියන එක ප්‍රධාන මාතෘකා හතරක් යටතේ කාණ්ඩ කරලා තියෙනවා. පළවෙනි එක සමාජීය නියෝජන අධ්‍යයනය, දෙවැනි එක ආර්ථික නියෝජන අධ්‍යයනය, තුන්වෙනි එක ආගමික හා සදාචාරාත්මක නියෝජන අධ්‍යයනය, හතර සෞන්දර්යාත්මක නියෝජන අධ්‍යයනය. මේ අනුමාත්‍රිකා හතර නැත්නම් මේ මාත්‍රිකා හතර යටතේ තවත් කාරණා කිහිපයක් කතා කරනවා. එතකොට මම පළමුවෙන්ම කතා කරපු සමාජීය නියෝජන අධ්‍යයනය කියන එක යටතේ අපි කතා කරනවා පවුල් සංස්ථාව ගැන, ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන, වාර්ගිකත්වය ගැන, පුරවැසිභාවය ගැන, මානව හිමිකම් හා වගකීම් ගැන. එතකොට සමාජීය නියෝජන අධ්‍යයනය තුළ අපි කතා කරන අනුමාත්‍රිකා තියෙනවා පහ. හොඳින් මතක තියාගන්න දරුවනි, ඔය ඉරිගහන ප්‍රශ්න පත්‍රවල එහෙම ගොඩක් වෙලාවට අපිට මුණ ගැහිලා තියෙනවා, අපි දැකලා තියෙනවා, දරුවන්ට ලැබෙනවා මේ නියෝජන අධ්‍යයන ආයතන හතරට අයත් වන්නේ අයත් නොවන්නේ කුමන වර්ණයද කියන එක තෝරන් දෙනවා බහුවර්ණ ප්‍රශ්නවල. එතකොට දරුවන්ට මේක ලියන්න නම් මේ කාරණා නැත්තම් මේ නියෝජන අධ්‍යයනය යටතේ තියෙන අනුමාත්‍රිකා ටික මොනවද කියලා හොඳින් මතක තියාගන්න වෙනවා. එතකොට පළවෙනි සමාජීය නියෝජන අධ්‍යයනය යටතේ එන අනුමාත්‍රිකා ටික තමයි නැත්තම් අනු කොටස් ටික තමයි පවුල් සංස්ථාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, වාර්ගිකත්වය, පුරවැසිභාවය, මානව හිමිකම් හා වගකීම්. එතකොට ජනමාධ්‍ය නියෝජන අධ්‍යයනය කියන පාඩමේ දෙවැනි නියෝජ අධ්‍යයනය වෙන්නේ ආර්ථික නියෝජන අධ්‍යයනය. ආර්ථික නියෝජන අධ්‍යයනය යටතේත් අපි අනුමාත්‍රිකා හතරක් කතා කරනවා. වැඩ ලෝකය, විවිධ වෘත්තීන්, වෙළඳපොළ, සංවර්ධනාත්මක චින්තනය. එතකොට දෙවැනි මාතෘකාව යටතේ මොනවද පුතේ අපි කතා කරන අනුමාත්‍රිකා ටික? වැඩ ලෝකය, විවිධ වෘත්තීන්, වෙළඳපොළ, සංවර්ධනාත්මක චින්තනය. ජනමාධ්‍ය නියෝජන අධ්‍යයනය කියන අපේ මේ පහ පාඩමේ තුන්වෙනි මාතෘකාව වෙන්නේ ආගමික හා සදාචාරාත්මක නියෝජන අධ්‍යයනය. මේ ආගමික හා සදාචාරාත්මක නියෝජන අධ්‍යයනය තුල අනුමාත්‍රිකා පහක් කතා කරනවා. ආගම, සදාචාරය හා සාරධර්ම, සමාජ ප්‍රතිරූප, ගැටුම් හා සාමය, මානව ධර්මතා. එතකොට ආගමික හා සදාචාරාත්මක නියෝජන අධ්‍යයනය තුල අපි කතා කරන්නේ ආගම, සදාචාරය හා සාරධර්ම, සමාජ ප්‍රතිරූප, ගැටුම් හා සාමය, මානව ධර්මතා. හතරවෙනි නියෝජන අධ්‍යයනය සෞන්දර්යාත්මක නියෝජන අධ්‍යයනය. ඒකට අනුමාත්‍රිකා හතරක් කතා කරනවා. විනෝදාත්මක කාර්ය, රසඤ්ඤතාව, නිර්මාණාත්මක චින්තනය, සෞන්දර්ය හා සමාජ විඥාණය. මේ හතරවෙනි නියෝජන අධ්‍යයනය නැත්නම් සෞන්දර්යාත්මක නියෝජන අධ්‍යයනයේදී අපි කතා කරන්නේ විනෝදාත්මක කාර්ය, රසඤ්ඤතාව, නිර්මාණාත්මක චින්තනය, සෞන්දර්ය හා සමාජ විඥාණය. මං හිතනවා දරුවන්ට මේ පහ පාඩමේදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොන කොටස් ටිකද කියන එක හොඳින් අවබෝධ වෙන්න ඇති. මුළු පාඩමම තමයි පුතේ මම මේ සාරාංශයක් විදියට හදාගෙන ඕගලන්ට මේ ඉදිරිපත් කරේ. දැන් අපි බලමු මෙතන පළවෙනි නියෝජන අධ්‍යයනය වෙන සමාජීය නියෝජන අධ්‍යයනයේ යටතේ තියෙන අනුමාත්‍රිකා ටික එකිනෙක කොයි වගේද මේ ජනමාධ්‍ය තුලින් අපට දැනගන්නට අධ්‍යයනය කරන්න ලැබෙන්නේ කියලා. එතකොට පළවෙනි අනුමාත්‍රිකාව තමයි සමාජීය නියෝජන අධ්‍යයනයේ පවුල් සංස්ථාව. එතකොට මගේ දුවලා පුතාලා හොඳටම දන්නවා අපි පවුලක් තුල ජීවත් වෙන සමාජිකයෝ. එතකොට අපේ ගෙදර සමාජිකයෝ කී දෙනෙක් ඉන්නවද නේද? ඒ විදිහට අපි මේ පවුල ගැන විස්තර දන්නවා. පවුලෙන් වෙන කාර්යභාරයන් මේ ඔක්කොම දරුවෝ දන්නවා. අපි බලමු මේ පවුල් සංස්ථාව තුල කොහොමද මේ පවුල් සංස්ථාව මේ ජනමාධ්‍ය තුලින් නියෝජනය කරන්නේ කියන එක. එතකොට සමාජය කියන අපේ ජීවත් වෙන සමාජය සකස් වෙන්නේ මේ පවුල්වල එකතුෙන්. එතකොට සමාජයේ තනුම් ඒකකය පවුල කියලා තමයි අපි හඳුනගන්නේ. එතකොට සමාජයේ කුඩාම ඒකකය පවුල. මේ පවුල් කිහිපයක් එකතු වීමෙන් සමාජයක් ගොඩ නැගෙනවා. අපි දන්නවා පවුල් පරිසරයන් දිහා බැලුවාම සමහරක් පවුල්වල දරුවනි අම්මා තාත්තා දරුවෝ විතරයි නේද ජීවත් වෙන්නේ? ඔව්. සමහරක් පවුල්වල අම්මා තාත්තා ඒ දරුවෝ සීයලා අත්තම්මලා නැන්දලා මාමලා මේ විදිහට ගොඩක් අය ඉන්නවා. එතකොට අපිට පවුල ප්‍රධාන වශයෙන් අපිට වර්ග කරගන්න පුළුවන් මේ අම්මා තාත්තා දරුවෝ විතරක් ඉන්න පවුලට අපි කියනවා න්‍යෂ්ටික පවුලක් කියලා. අම්මා තාත්තා දරුවෝ සීය අත්තම්මලා මාමලා නැන්දලා මේ ඔක්කොම එකතු වෙලා ජීවත් වෙන පවුලකට අපි කියනවා විස්තුත පවුලක් කියලා. එතකොට අපේ සමාජය තුල හඳුනා ගන්නා මේ පවුල් වර්ග දෙක තුලින්ම ඉටුවන කාර්යයන් මොනවද කියලා අපි ඊළඟට සලකලා බලනවා. එතකොට සමාජයක ඔන්න පුතේ මම දැන් කියන්න යන්නේ පවුලක් තුලින් ඉටුවන කාර්යයන්. එතකොට එක තමයි සමාජයක පැවැත්මට අවශ්‍ය කරන පරම්පරාව පවත්වාගෙන යාම පවුලක් තුලින් සිදුවන කාර්යයක්. සමාජයක පැවැත්මට අවශ්‍ය කරන පරම්පරාව පවත්වාගෙන යාම. තව එකක් පවුලේ සමාජිකයින් පෝෂණය කිරීම. පවුලේ සමාජිකයින් පෝෂණය කිරීම. තව එකක් හොඳ නරක සිරිත් විරිත් සමාජ සම්මතයන් ආදී පිළිබඳව පවුලේ නව සමාජිකයින් දැනුවත් කිරීම. තව එකක් සමගිව සහයෝගයෙන් ගෘහය තුල වාසය කිරීම. මෙන්න මේ ටික තමයි අපි හඳුනා ගන්නා පවුල තුලින් ඉටුවන කාර්යයන්. එතකොට ඕගලන්ගේ ගෙදර තුලිනුත් මේ කාර්යයන් ටික ඉටු වෙනවා ඇති. ඕගොල්ලෝ හොඳින් හොයලා බලන්න මේ කාර්යයන් ඉතාමත් සාර්ථකව මගේ දුවලා පුතාලගේ නිවෙස් තුල ඉටු වෙනවා. එතකොට අපි ඊළඟට කතා කරනවා මේ වගේ කාර්යයන් වලින් යුක්ත පවුලක තියෙන ගුණාංගයන්, අපි දකින ගුණාංගයන් මොනවද කියලා. එතකොට ආරක්ෂාව, ආදරය, කරුණාව, විශ්වාසය, සමීප බව, අන්‍යෝන්‍ය අවබෝධය ආදී ලක්ෂණයන් අපි මේ පවුලක් තුල දක්නට ලැබෙන ගුණාංග කියලා හඳුනා ගන්නවා. එතකොට සමාජීය නියෝජන අධ්‍යයනය යටතේ කතා කරන දෙවෙනි අනුමාත්‍රිකාව තමයි ස්ත්‍රී පුරුෂ සමාජ භාවය. එතකොට මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියන එක ගැන අපි කතා කරනකොට මේක මේ ජීව විද්‍යාත්මක සංකල්පයක්. එතකොට ස්ත්‍රිය හා පුරුෂයා ජීව විද්‍යාත්මකව වෙනස් බව අපිට හඳුනගන්න පුළුවන්. එතකොට සමාජයේ තුලදී හා සමාජීය කාර්යයන් වන රැකියාව, දේශපාලනය, ආර්ථික කටයුතු, ආගමික කටයුතු, සංස්කෘතික කටයුතු හා අධ්‍යාපනයේ ආදීයේදී ස්ත්‍රිය හා පුරුෂයා බොහෝ විට සමානව සැලකෙනවා. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය යන්නෙන් අදහස් වෙන මේ කාරණාව තමයි මේ කොටසේ අපි සාකච්ඡා කරන්නේ. එතකොට මෙහිදී ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ගැන කතා කරනකොට ඉතාම වැදගත් සාධක දෙකක් තමයි දරුවනි අධ්‍යාපනය හා රැකියාව. ඔගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ගැන කතා කරනකොට ඉතාම වැදගත් සාධක දෙකක් වෙන්නේ අධ්‍යාපනය හා රැකියාව කියන දෙක. එතකොට ස්ත්‍රී පුරුෂ සමාජ භාවය අපි කියනවා ජීව විද්‍යාත්මක සංකල්පයක්. අපි කියනවා සමාජ විද්‍යාත්මක සංකල්පයක්. අපි කියනවා දියුණු සමාජයකට උචිත සංකල්පයක් කියලා. එතකොට අපි ඔය සමාජීය නියෝජන අධ්‍යයනයේ තුන්වෙනි අනුමාත්‍රකාව විදිහට කතා කරන්නේ වාර්ගිකත්වය. එතකොට මේ වාර්ගිකත්වය කියන මාත්‍රකාව අපි කතා කරනකොට ජන වර්ගයක් කියන්නේ මොකද්ද කියලා මුලින්ම කතා කරනවා. එතකොට ජන වර්ගයක් කියලා අපි හඳුනගන්නේ එකම භාෂාවක් හෝ එකම ආගමක් හෝ පිළිගත් පොදු සංස්කෘතියකින් එක්ව ජීවත්වන ජන සමූහයක්. පැහැදිලිද දරුවනේ? අපි ආපහුත් මේක කියමු. ජන වර්ගයක් කියන්නේ මොකද්ද කියලා එකම භාෂාවක් හෝ එකම ආගමක් හෝ පිළිගත් පොදු සංස්කෘතියකින් එක්ව ජීවත්වන ජන සමූහයක්. උදාහරණයක් විදිහට අපි ශ්‍රී ලංකාව ගත්තොත් ශ්‍රී ලංකාව තුල සිංහල, දෙමළ, මුස්ලිම් මේ ආදී ජන වර්ග නියෝජනය වෙනවා. එතකොට මේ ජන වර්ග ජීවත් වෙනවා. මේ ජන වර්ගවල තියෙන සංස්කෘතීන් අපේ ජනමාධ්‍ය හරහා නියෝජනය වෙනවාද කියන එක තමයි අපි මෙතනදී සාකච්ඡාවට බඳුන් කරන්නේ. එතකොට සියලුම ජන වර්ගවලට සමාන ලෙස ජනමාධ්‍ය ආයතන සලකනවද කියන එක. ඊළඟට සමාජීය නියෝජන අධ්‍යයනයට අපි කතා කරන ඊළඟ අනුමාත්‍රකාව පුරවැසි භාවය. අපි ඔන්න දැන් මේ වෙද්දි පුතේ මාත්‍රිකා කීපයක් කතා කරා සමාජීය නියෝජන අධ්‍යයනය යටතේ. මොකද්ද කතා කරපු මාත්‍රිකා ටික, අනුමාත්‍රිකා ටික? ඔව්, පළවෙනි එක පවුල් සංස්ථාව, දෙවෙනි එක ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, තුන්වෙනි එක වාර්ගිකත්වය. ඔන්න මම දැන් කතා කරන්න යන්නේ හතරවෙනි අනුමාත්‍රිකාව පුරවැසි භාවය. එතකොට පුරවැසියා යනු යම් නිත්‍යානුකූල දේශ සීමාවක් තුල නිත්‍යානුකූලව ජීවත්වන තැනැත්තෙක්. එතකොට අපි පුරවැසියෙක් කියලා කියන්නේ යම් නිත්‍යානුකූල දේශ සීමාවක් තුල නිත්‍යානුකූලව ජීවත්වන තැනැත්තෙක්. රාජ්‍යයක් නිර්මාණය වෙලා තියෙන්නේ මේ ආදී නැත්නම් මෙවැනි වූ පුරවැසියන් සමූහයක එකතුෙන්. ඒ නිසා රජයකට මේ පුරවැසියා කියන කෙනා ඉතාමත් වටිනා කෙනෙක්. පැහැදිලිනේ දරුවනේ? එතකොට මේ පුරවැසියෙකුගේ ලක්ෂණ මොනවද කියන එක අපි මෙතනදී කතා කරනවා. දැන් ඔය පහුගිය ප්‍රශ්න පත්‍ර දිහා බැලුවාම දරුවනේ අපොස සාමාන්‍ය පෙළට ආපු ගොඩක් ප්‍රශ්න පත්‍රවල ගොඩක් වර්ෂවලදී මේ පුරවැසි භාවය කියන කොටසෙන් ප්‍රශ්න ගොඩක් අහලා තිබුණ අවස්ථා තිබුණා. අපි පස්සේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් සාකච්ඡා කරමු. කිහිපයක ඇවිල්ලා තියෙන ප්‍රශ්න සාකච්ඡා කරමු මේ පාඩමේ. එතකොට ඕගලන්ට මේක හොඳින් අවබෝධ වෙයි. ඒ නිසා මේ පුරවැසි භාවය කියන අනුමාත්‍රකාව යටතේ අපි කතා කරනකොට පුරවැසියෙකුගේ ලක්ෂණ මොනවද කියන එකත් ඉගෙන ගන්න ඕනේ. එතකොට පුරවැසියෙකුගේ ලක්ෂණවල ප්‍රධානතම ලක්ෂණය තමයි ඡන්ද බලය පැවතීම. එතකොට පුරවැසියෙකුගේ ප්‍රධානතම ලක්ෂණ, ලක්ෂණ ගණනාවක් තියෙනවා. ඒ අතර ප්‍රධානතම ලක්ෂණය තමයි ඡන්ද බලය පැවතීම. ඊළඟ එක ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත් වීම. කැමති විදිහට කැමති තැනක කැමති විදිහට ජීවත් වෙන්න තියෙන අයිතිය. ඊළඟට ඡන්ද අයිතිය පාවිච්චි කිරීම. අවුරුදු 18 සම්පූර්ණ වුණාම ශ්‍රී ලංකාවේ නම් ඕනෑම පුද්ගලයෙකුට පුළුවන් තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න මැතිවරණ අවස්ථාවන් වලදී. ඊළඟට බදු ගෙවීම, රජයෙන් පණවන බදු ගෙවීම. ඊළඟට නීති ගරුක වීම, රටක තියෙන නීති රීති වලට අවනත වීම, ඊළඟට සමාජ සුබ සාධන කටයුතු කිරීම, තමන්ට කැමති පරිදි ඒව කරන්න පුළුවන්, ඊළඟට දේශාභිමානීව කටයුතු කිරීම, අපේ ජාතික සංකේත, ජාතික ගීය, ජාතික කොඩිය මේ ආදී අපේ දේශාභිමානය පිළිබිඹු කරන සංකේතවලට ගරු කරමින් කටයුතු කිරීම, සියලු ආගම්වලට හා සියලු ජාතීන්ට ගරු කිරීම. අපි දන්නවා ශ්‍රී ලංකාව බහුවාර්ගික රටක්. එතකොට බහුවාර්ගික නිසාම බහු ආගමිකයින් අපිට හම්බ වෙනවා, ජාතීන් හම්බ වෙනවා. ඔවුන් එක්ක අපි සහයෝගයෙන් ඔවුන්ට ගරු කරමින් කටයුතු කරන්න ඕනේ. යහපත් ලෙස වෘත්තියක නියැලීම තවත් පුරවැසියෙකුගේ ලක්ෂණයක්. ආචාරශීලී වීම හා ගුණගරුක වීම පවුල තුල යහපත්ව ජීවත් වීම. ඔන්න දුවේ පුතේ මම පුරවැසියෙකුගේ ලක්ෂණ ගොඩක් ඔයාලට කියලා දුන්නා. මේ ලක්ෂණ වලින් පුරවැසියෙකුගේ ප්‍රධානතම ලක්ෂණය කියලා අපි හඳුනගන්නේ ඡන්ද බලය පැවතීම. ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත් වීම, ඡන්දයිතිය පාවිච්චි කිරීම, බදු ගෙවීම, නීතිගරුක වීම, සමාජ සුබ සාධන කටයුතු කිරීම, දේශාභිමානීව කටයුතු කිරීම, සියලු ආගම්වලට හා සියලු ජාතීන්ට ගරු කිරීම, යහපත් ලෙස වෘත්තියක නියැලීම, ආචාරශීලී වීම හා ගුණගරුක වීම පවුල තුල යහපත්ව ජීවත් වීම. මෙන්න මේ කාරණා ටික කතා කරනවා. එතකොට යහපත් පුරවැසියෙකුට අදාළ සිද්ධි ජනමාධ්‍යවල ප්‍රචාරණය වීම පිළිබඳව නැත්තම් මේ ප්‍රචාරණය වෙනවාද කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. එතකොට අයහපත් පුරවැසියොත් ඒ වගේ අයහපත් ලක්ෂණ පිළිබිඹු කරනවා නම් ඒ ආදී ලෙස යහපත් අයහපත් ලක්ෂණයන් නැත්තම් කාරණා මොනවද කියන එක මේ ජනමාධ්‍ය හරහා ප්‍රචාරණය වෙනවාද, එහෙමනම් ඒව කොයි විදිහටද සමාජගත වෙන්නේ කියන එක අපි මෙතනදී අවධානයට ලක් කරනවා. එතකොට දේශපාලනය කියන මාතෘකාව, එහෙම නැත්තම් මේ දේශපාලනය කියන එක පුරවැසියෙකුගේ කාර්යයක්. එතකොට මේ ගැන ජනමාධ්‍ය කෙසේ තොරතුරු ඉදිරිපත් කරන්නේද කියලා අපි විමසිලිමත් වෙන්න ඕනේ. එතකොට පුරවැසි භාව යන කොටසින් මේ විභාගවලට, පහුගිය විභාගවලට ගොඩක් ප්‍රශ්න අහලා තිබුණා. ඒ නිසා මේ ගැන හොඳින් අධ්‍යයනය කරලා ඕගලන් ලියන විභාගෙටත් සමහර විට ප්‍රශ්න එන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා මේ ගැන හොඳින් අවධානය යොමු කරන්න.